ගරු කථානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා. අද දින අධ්‍යාපන අමාත්‍යාංශ වැසීෂයේ පිළිබඳව සාකච්ඡාවේදී එහි වැදගත්කම හුවා දක්වමින් අපේ විපක්ෂ නායකතුමාම විපක්ෂය වෙනුවෙන් ප්‍රථම කතාව ආරම්භ කිරීම ගැන, එවැගේම එතුමාගේ කතාවේ සඳහන් වූ කරුණු ගණනාවකට අපෙත් එකඟතාවය තියෙනවා. ඒ සඳහා පියවර රාශියක් අරගෙන තියෙනවා. නිසා මගේ කතාව කරගෙන යන අතරතුර මම මේ කරුණු එකින් එකට ගලපා ගන්න උත්සාහ කරනවා. ගරු කථානායකතුමනි, මම මුලින්ම කෙටි ඉතිහාසයක් ගැන සඳහන් කරන්න ඕනේ. 2022 වර්ෂයට අදාළව අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී 2021 නොවැම්බර් මාසේ මම හිටියේ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට. මට ලැබුණ මිනිත්තු 10 කතා කරන්න. මට පළවෙනි කතාවක් නැහැ, මට අවසාන කතාවක් නැහැ. එදා එහෙමයි වුණේ. හැබැයි අද අධ්‍යාපන අමාත්‍යවරයා හැට ප්‍රධාන විශේෂ ක්ෂේත්‍ර 4ක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ. අද අපිට නිදහස තියෙනවා සම්පූර්ණ මේ අධ්‍යාපනයේ පිළිබඳව රජයේ ප්‍රතිපත්තියත් ඉදිරි දැක්මත් වර්තමාන තත්ත්වයත් කොතෙන්ද අපි යන්නේ කියන කාරණය පැහැදිලිව ප්‍රකාශ කරන්නට. ඒ වගේම මට මතකයි ඒ තිබුණු රාජ්‍ය අමාත්‍යකමත් 2022 ජනවාරි 4 වෙනිදා මේ පොහොර ප්‍රතිපත්තිය පිළිබඳව ඉරිදාපොලේ කතාවෙන් පස්සේ දින දෙකකින් ඔව් මට ඒ තනතුරක් නැති වුණා. හැබැයි ඒ ප්‍රතිඵල පහුගිය කාලෙම අදත් අපි භුක්ති විඳිනවා. එදා ඒ වෙලාවේ මං වෙනුවෙන් කතා කළේ විශේෂයෙන්ම මාධ්‍ය. මේ හිරුනාලිකාවේ චම්ලිත මහත්මයා ගෙදරටම ඇවිල්ලා මගෙන් ඉන්ටර්වියු එකක් ගත්තා. සිරස මාධ්‍ය දාලත් එහෙමයි, අනිත් මාධ්‍යත් එහෙමයි. හැබැයි දැන් නම් කවුරු හරි අමතිවරයෙක් ඉවත් කළාම සාල පිරිසක් ඉන්නවා ඒ ගැන අදහස් දක්වන. හැබැයි මම මේ රටේ 75%ක් කෘෂිකර්මයෙන් ජීවත් වෙන ගොවි ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නය ගැන තමයි එදා මම ප්‍රසිද්ධියේ කතා කළේ. මම ඒ ගැනත් සඳහන් කරන්න ඕනේ. ඊළඟට 2022 5-9 සිද්ධියෙන් පස්සේ තමයි මට මේ අමාත්‍යංශය බාර ගන්න සිද්ධ වුණේ. වර්තමාන ජනාධිපතිතුමා අගමැති ධුරේ බාරගත්ත අවස්ථාවේ. ඒ අවස්ථාව වෙනකොට අප රටේ ඉන්ධන පෝලිං ගෑස් නැහැ, පාසල් වහලා අවුල් ජාලාවක්. අධ්‍යාපනයේ විභාග කල් ගිහිල්ලා උත්තරපත්‍ර පරීක්ෂා කරන්න ගුරුවරුන්ට යන්න පෙට්‍රල් නැහැ, පෝලිං වල ඉන්නවා. එහෙම යුගයක් තිබ්බේ. ඒ සීළු අභියෝගත් එක්ක තමයි මම මේ අභියෝගයේ බාර අරගෙන 2022 අගෝස්තු සැප්තැම්බර් වෙනකොට දින 5ම පාසල් ටික පවත්වන්න අපි පුළුවන් වුණා. දරුවෝ ප්‍රවාහන කරන වාහනවලට ඉන්ධන සීටි බෙකත් කතා කරලා ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. 2022 අවසාන වෙනකොට යථා තත්ත්වෙට මේක ගෙනෙන්න පුළුවන්කම ලැබුණා. උසස් පෙළ, සාමාන්‍ය පෙළ පහේ ශිෂ්‍යත්ව අපි තිබ්බා. වෘත්තීය ක්‍රියාමාර්ග නිසා සමහර අවස්ථාවල වේ ප්‍රමාදයන් ඇති වුණා. 2023 අදාළ අයවැය සමග 2023 වර්ෂයේ නිලැඳුම් පෙළපොත් දිවාහර වෙල් 110.8 අභ්‍යාස පොත් බෑග් CSR ව්‍යාප්ති මගින් අරන් දීලා අපි මේක ක්‍රමානුකූලව යථා තත්ත්වයට ගෙනාවා. දැන් අපි ගත්තොත් අද මේ වැයශීෂය කතා කරන එකේ ප්‍රධාන අපේ වැයශීෂය ගැන ගත්තොත් 2023 වර්ෂයේ අධ්‍යාපනයේ වෙන් වෙලා තිබිච්ච මුදල අමාත්‍යංශය යටතේ රුපියල් බිලියන 233.237යි. එයින් බිලියන 184.1ක් පුනරාවර්තන වියදම් වැටුප් සහ දීමන. බිලියන 49.237ක් මූලධන වියදම්. ඊළඟට පළාත් මට්ටමින් වෙන් වෙච්ච මුදල බිලියන 233.039යි. 2023 සමස්ත අධ්‍යාපනයට වෙන මුදල අමාත්‍යාංශය සහ පළාත් අමාත්‍යාංශ මගින් බිලියන 466.276. දැන් 2024 බංකොලොත් වෙච්ච රටක ප්‍රමාණිකූලව ඉදිරියට ගෙනවිල්ලා 2024 ආවේ යෝජනා මගින් රුපියල් බිලියන 237.05ක් අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කළා තිනෝ. එයින් බිලියන 181.8ක් පුනරාවර්තන, බිලියන 55.25ක් මූලධන, පළාත් 9 වැය ශිෂ්‍ය බිලියන 280. එතන මුළු මුදල බිලියන 517.05ක්. එතකොට 2023 වර්ෂයේ බිලියන 466.276ට සාපේක්ෂව 2024 බිලියන 517.05 කියන්නේ ගිය අවුරුද්දට වඩා, මේ 2023ට වඩා 2024 බිලියන 55ක වැඩිවීමක් අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබා දීලා තිනවා අයවැය මගින් සමස්තේ. ඊළඟට 2023 ප්‍රගතිය මම මේ සටහන මගින් ලබා දීලා තිනවා, විස්තරව මම ඒගෙන කතා කරන්න යන්නේ නැහැ තීන නිසා. ඊළඟ විදේශ ආධාර ලබාගෙන ජෙම් ව්‍යාපෘතිය $100 million සෙසිප් ADB $400 million ඊළඟ අවුරුදු 4ට, ඔෆිට් ටෙක්නොලොජි ලැබ්ස් හදන්න $60.7 million US, කොයිකා මේ සඳහා $1 million 8ක් ලැබිලා තියෙනවා, තාක්ෂණ විශ්වවිද්‍යාල, තාක්ෂණ විද්‍යාලය, ඉන්ඩියන් ඇසිස්ටන්ස් යටතේ පාසල් ප්‍රවර්ධනය, ඒ විදේශ ආධාර යටතේ. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා ජෙම් ව්‍යාපෘතිය ලබන අවුරුද්දට දීර්ඝ වෙලා තිනෝ, අලුතෙන් එන ජීපී ව්‍යාපෘතිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක. ඊළඟට අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය කරුණු විවාහර වේල සඳහා දරුවෝ 178,238කට ₹1,05,000,000 මේ අවුරුද්ද වැය කළා. ලබන අවුරුද්දට බිලියන 16ක් වෙන් කළා තියෙනවා. World Food Program එක USAID එකත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා $1,06,000,000 සම්පූර්ණ ප්‍රාථමික ආවරණය වෙන්න දිවාහර වේල ලබා දෙන්න. අපේ ඉලක්කය තමයි 2030 වෙනකොට සෑම දරුවෙකුටම දිවාහර වේලක් ලබා දීම. මේ සඳහා අරමුදලක් ස්ථාපනය කරන්න අපි කටයුතු කළා. දැන් මාස 2කට කලින් පැරිසියේ තිබුණා ස්කූල් මිල් කොලිෂන් එක. ඒකට ෆින්ලන්තයයි ප්‍රංශය තමයි ප්‍රධාන වශයෙන් මුල් උනේ. රටවල් 96ක් ඉන්නේ. ඒ යටතේ අපිටත් ආධාර ලබා ගන්න අපි කටයුතු කළා තියෙනවා. ෆ්‍රී ටෙක්ස්ට් බුක්ස් ඩිස්ට්‍රිබියුෂන් 2023ට අදාළව බිලියන 13ක් අපි වේදම් කළා. කොළ ගේන්න බැරි වුණා. විදේශ විනිමය තිබුණ නැහැ කොළ ගේන්න. ඉන්දියානු ආධාරයට තමයි කොළ ගෙන්න ගත්තේ. හැබැයි අපි පළපොත් සියල්ලම ගිය අවුරුද්දේ අප්‍රේල් මාසෙ පාසල් ආරම්භ වෙනකොට බෙදන්න පටන් අරන් අපි අවසන් කළා මේ වෙනකොට. 2024ට බිලියන 21ක් වෙන් කළා තිනෝ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ගරු කථානායකතුමනි. මම බාර ගන්නකොට 2022 ජූනි මාසෙ කොළ ගන්න විදිහක් නැහැ, මුද්‍රණය කරන්න විදිහක් නැහැ. බැංකුවලට අයිරාව විතරක් තිබුණා $1,200,000. මාසෙට පොලිය ගෙව්වා $1,200,000. අවුරුද්දයි කළමනාකරණය වෙනස් කළා. අපේ සහයෝගය ලබා දුන්නා 2023 ජූනි 30 වෙනකොට අර ණය සියල්ල ගෙවලා ₹1,250,000 අද ලාභ ලබනවා. මං කිව්වා මේ මාස මේ අවුරුද්දේ බෝනස් එකක් ගෙවන්නයි කියලා මාස දෙක. කාර්යක ප්‍රාග්ධනීය තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ආයතනේ මම අවුරුද්දක් තුළ පරිවර්තනය කළේ. දැන් මුද්‍රණ සංස්ථාවේ මේ 2024ට අදාළව පළවොත් 140ම මුද්‍රණය කළා දීලා ඉවරයි. පෞද්ගලික අංශයේ තව සති දෙකකින් මුද්‍රණය අවසන් කරන සියලුම පළවොත් පෙබරවාරි 19 අලුත් වාරයේ පටන් ගන්නෙ. ඊට පෙර අතුව පළවොත් සියල්ලම දරුවන්ට බෙදලා අවසන් කරනවා. ඊළඟට ගත්තොත් එහෙම නිලැඳු. චීනෙන් ආධාර ලබා ගත්ත මං සෑහෙන මහන්සියක් වෙලා ₹1,500,000 70%ක් ආධාර විදිහට ලැබුණ ඉතුරු ටික අපි ගත්ත 3,500ක ගිය අවුරුද්දේ නිලැඳුම් බෙදලා අවසන් කළා. ඉතිරි කට්ටල 400,000 වතුකරයට ඊළඟ සති දෙක තුල අතිරේක නිලැඳුමක් හැටියට මේ අවුරුදු තුර ලැබෙන. ලබන අවුරුද්දට අවශ්‍ය 80%ක් ඇනවුම් කළා පළවෙනි නැව දෙසැම්බර් 30 ලංකාවට ළඟා වෙනවා. ඒ ෂෙඩියුල් එක අපිට එවල ඉවරයි. ඉතුරු 20% අපි ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා ස්ටේට් ට්‍රේඩින් කෝපරේෂන් එකෙන් 100%ම අපි පෙබරවාරි මුල වෙනකොට ලබාගෙන ඒ නිලැඳුම් ටිකත් මේ අවුරුද්දේ බෙදා හරින සියලු කටයුතු සංවිධානය කළා ඉවරයි. ඊළඟට ගත්තොත් එහෙම පාවහන් නොමිලේ දෙන එක අපි ඊ සංකේතවත් කළා. මේ අවුරුද්දේ 747,000 දුෂ්කර අති දුෂ්කර හුදෙකලා මේ පාසල් වලට දරුවන්ට රුපියල් 3000ක කූපන් එක බෙදීම ආරම්භ කළා. QR කෝඩ් එකක් තියෙනවා. අපි ඒක නියම ව්‍යාපෘතියකට පටන් ගත්තේ දෙසැම්බර් 27 වෙනකොට මේ අවුරුද්දේ සපත් පාවහන් බෙදලා අවසන් කරනවා. රුපියල් මිලියන 2400ක් වැය කළා. ලබන අවුරුද්දේ මිලියන 2500ක් වෙන් කළා තියෙනවා. 750,000කට අපි නොමිලේ පාවහන් දෙනවා. ඊළඟට ක්‍රීඩා පාසල් සඳහා පෝෂණය දුන්නා. ශිෂ්‍යත්ව වැඩසටහන් 5 ශිෂ්‍යත්වයේ සුදා දිනී මේ ආදි වශයෙන්. ඊළඟට ප්‍රතිඵල 5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල හරියට මාසෙකදී දුන්නා. හරියට මාසෙන් දුන්නා අපි. ප්‍රතිඵල ඉහළ ගිහිලා තියෙනවා. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ගිය සතියේ දුන්නා. පළවෙනි වතාවට 13,880ක් ඒ නමේ අරගෙන තියෙනවා. ඒ නමේ අරන් තියෙනවා. ප්‍රතිඵල ඉහළ ගිහිලා තියෙනවා. උසස් පෙළ අභියෝග මැද්ද තිබ්බා. ඒත් හොඳ ප්‍රතිඵලත් කරගත්තා. අපිට පුළුවන්කම ලැබුණා ප්‍රතිඵල ඉහළ දැම්මා විතරක් නෙවෙයි පසුගිය උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවල පීඨ ආයතන කරපු දරුවන් ගිය සතියේ කට් ඔෆ් මාක් එක දුන්නා. 43,000ක් බඳවා ගන්න. 84,000 ඉල්ලුම් කළේ. 84,000න් 43,000ක් විශ්වවිද්‍යාලවල ඒ පීඨ වලට බඳවා ගන්න කටයුතු කළා. ඒ වගේම ගරු විපක්ෂ නායකතුමාත් කිව්වා ඔව් විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන් 12,000ක් ඉන්න ඕනේ. දැන් ඉන්නේ 9,000යි. මේ කොන්ට්‍රැක්ට් බේසිස් ඇත් එක්ක. දැන් මම 854ක් බඳවා ගන්න අවසර අරන් දුන්නා විශ්‍රාම ගියාය වෙනුවට. හැර ගියාය වෙනුවට. ඒ ගිය අවුරුද්ද මේ 23 ප්‍රතිපාදන. ලබන අවුරුද්දට ඉතුරු 2000 ගන්නම බඳවා ගන්න මම අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනවා. විෂය වර්ගානුව විශ්වවිද්‍යාල 17ම. මම හිතනවා ඒක සෑහෙන ප්‍රමාණයක් ෆේස් අවුට් කරලා බඳවා ගන්න පුළුවන්. ඊළඟට දරුවන්ට සතිවත් භාවයේ මයින්ඩ්ෆුල්නස් පාසල් 10126න් පාසල් 10000කට ආසන සංඛ්‍යාවක් අපි ආරම්භ කළා කොළඹානන්ද විද්‍යාලයෙන් ජනවාරි 4 වෙනිදා. අද ඒක ක්‍රියාත්මක කරනවා. තව ඒක අපි ශක්තිමත් කරනවා. වතු පාසල් 864ක් තියෙනවා. ගුරුවරු ඉන්නවා 13,541ක්. දරුවෝ ඉන්නෝ 212,265ක්. අපි 2,535ක් බඳවගන්න වතුවලින් ගුරු සේවයේ මූලික සුසුකම් තියෙන බඳවාගෙන පුහුණු කාලයක් දීලා අවුරුදු 3කින් පස්සේ ඩිප්ලෝමා එක ගත්තාම මේ අවස්ථිර කිරීමේ වැඩපිළිවෙල ගිහිල්ලා දැන් අනු කමිටුවේ තියෙනවා කැබිනට් පේපර් එකේ කටයුතු. ලබන අවුරුද්ද අපි ඒක ආරම්භ කරනවා වතු පාසල් සඳහා. ඊළඟට කොටගල ගුරු අභ්‍යාස විද්‍යාලයේ අක්කර 14 අපි ඒක පරිවර්තනය කරනවා උසස් අධ්‍යාපන ආයතනයක් බවට වතු කරේ. ඉන්දියාවෙන් ආධාර ලැබීමට සියලු කටයුතු අපේ ජීවන් තොණ්ඩමන් මැතිතුමා මැදිහත් වෙලා කටයුතු කරලා තියෙනවා. අතිරේක යුනිෆෝම් කට්ටලය ඊළඟ සති දෙකේදී අපි වතු කරේට බෙදෙනවා. මොකද වැඩිම දරිද්‍රතාවයක් තියෙන දරුවෝ ඉන්නේ මේ ප්‍රදේශය නිසා. ඊළඟට මානව සම්පත් අපේ විපක්ෂ නායකතුමා කිව්වා SLES 1135ක පුරප්පාඩු තියෙනවා. මේක ගරු විපක්ෂයන් දෙන අවුරුදු 3ක් තිස්සේ තිබුණේ මම බාර ගන්නක. දැන් 622ක් බඳව ගන්න විභාග තියලා අවසානයි ප්‍රතිඵල ආවගමන් අපි බඳව ගන්න. SLTES SLES කියන්නේ පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය. ඊළඟ ගුරු අධ්‍යාපනඥ සේවය. ඔව් එතන අපි 707ක් බඳව ගන්නවා. පළවෙනි ඉන්ටර්වියු එක ඉවරයි. රාජසංගම් සභාවේ අනුමැතිය ලැබිච්ච ගමන් දෙවෙනි ඉන්ටර්වියු කළා. ඒ ටික බඳව ගන්නවා. ශ්‍රී ලංකා ප්‍රින්සිපල් සර්විස් 9000 ගණන් හිටි අවුරුදු 5ක් නඩු කිව්වා. අවුරුදු 5කින් විභාග තිබෙත් නැ බඳවගත්තෙත්. මම 4672ක් දැන් සති දෙකකට කලින් පත්වීම් දීලා දැන් පුහුණුව ලබනවා. මේ වෙනකොට පුරප්පාඩු තිනිතාම සුළු ප්‍රමාණය 2000ක් විතර වැඩවර්ණය කරන විදුහල්පතිවරුත් ඉන්නවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්නත් අපි උසාවි විසඳ ගන්නවා. එතකොට විදුහල්පතිවරු තව 1000කට වඩා අලුතෙන් 1500ක් විතර නිවිස්රාමේ නැයට ඒක අපි ගැසට් කරනවා. ඊළඟට ගුරු උපදේශක සේවය ඔබතුමායි අපි සාකච්ඡා කළා. ඒකේ කැබිනට් පත්‍රිකාව දැම්මා. දීමනා පිළිබඳව කමිටුවකින් පරීක්ෂා කරනවා. හැබැයි රාජසේවා කොමිසමෙන් අනුමැතිය ඉල්ලලා තිනවා 2100ක් බදව ගන්න. ලාවුණුන්තිය ලැබිච්ච ගමන් ගැසට් කරනවා. ගුරු සේවේ. ගුරු සේවේ ගිය සතියේ කිව්වා අපේ දයසිරි ජයසේකර මන්ත්‍රීතුමාත් මම නම කිව්වොත් අයි නැගටිව් දන්නේ නැහැ ඔතන. ඒකින්ද නම කියන්නේ යා වෙන වැඩක්. ආ ගුරු ඌණතාවෙන් ගැන කිව්වා. කිව්වෙන් පස්සේ මම පෙන්වලා දුන්නා අතිශෝක්තියක් කියලා. ඇත්ත. 40,328ක් ගණනය කළාම එනවා පුරප්පාඩු. හැබැයි 14,935ක් මේ වෙනකොට බඳව ගන්න. මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් 14,935ක් පළාත් මට්ටමේ ගුරුවරු බඳව ගන්නවා. දැන් මේ බඳව ගන්න හැම සැරේම උසාවි යනවා. දැන් ඊයේ නඩු 6ක් ඩිස්මිස් කළා. නඩු 6ක්. මොකද පළාත් මට්ටමින් ගුරු සේවා ව්‍යවස්ථානුව ගුරුවරු බඳව ගන්නවා. ඒකට විරුද්ධ පිරිසක් නඩු යනවා. ඊයේ නඩු 6ක් ඩිස්මිස් කළා සුප්‍රීම කෝට් එකේ. තහනම් නියෝග ගන්න ගියා. දැන් අපි බඳව ගන්න එකට තහනම් නියෝග කරන් දැන් තාම යනවා. දැන් එතන ඉන්නවා 20,000. පාසල්ලා යොදවල පුහුණු කරන්නේ. එතකොට ඒ පිරිසත් එක්ක ගන්නකොට මේ ගුරු උනතාවේ සම්පූර්ණ වෙනවා. තව 2000ක් විතර අවශ්‍ය වෙන්නේ. ලබන අවුරුද්දේ 7000ක් පමණ විද්‍යාපීඨ වලින් පිට වෙනවා. ඒ නිසා අපිට එතන ගැටලුවක් වෙන්නේ නැහැ. ගුරු උනතාවේ අපි ලබන අවුරුද්දේ මුල වෙනකොට සම්පූර්ණයෙන්ම විසඳනවා විතරක් නෙවෙයි පුහුණුව ලබා දෙනවා. විපක්ෂනායකතුමා කිව්ව එක හරි. මුදල් ප්‍රතිපාදනය මෙන් වෙලා තිබුණේ නැහැ ගුරු පුහුණුවට. යාවත් කාලීන කරන්න. දැන් මොකද කළේ අපි? ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 400ක් හම්බ වෙනවා 2027 දක්වා. ඒක ලබන අවුරුද්දේ කොටස අපිට ලැබෙනවා. දැන් කමිට් වෙලා තින්නේ. එයින් 190ක් යදවන්නේ ටීචර් ඩෙවලොප්මන්ට්. ගුරු සංවර්ධනය. ගුරු සංවර්ධනයේ සඳහා අපි සැලැස්මක් හදලා ජාතික අධ්‍යාපන ආයතනයේ මෙහෙවීම යටතේ ගුරු මධ්‍යස්ථානවල ගුරු අභ්‍යාස ආයත විද්‍යාලවල පුහුණුවීම් කටයුතු ආරම්භීමේ වැඩපිළිවෙල අපි සකස් කරලා තියෙනවා. ඊළඟට CSR ව්‍යාපෘති ඩයලොග් NDB මහත්මා ගාන්ධි ස්කෝලර්ෂිප් LOLC දිවිසවිය ඇට්ලස් සිප්සවිය මෙයාදි වශයෙන් පෞද්ගලික අංශයත් සම්බන්ධ කරගත්තා. මොකද රටේ දුවිච්ච ආර්ථික ප්‍රශ්න නිසා අපිට විශාල උදව්වක් ඒ අය කළා. දැන් ඊළඟට අපි එනවා අධ්‍යාපන අමාත්‍යංශයේ යටතේ වැය ශීෂ යටතේ. දැන් මම මුලින් කිව්වා වගේ ප්‍රාග්ධන පුනරාවර්තන වේදම් මම පෙන්නුම් කළා දුන්නා. ඊට පස්සේ සාමාන්‍ය අධ්‍යාපනයේ තව කරුණු ටිකක් තියෙනවා මට දැන් සඳහන් කරන්න. ගරු කථානායකතුමනි, අපි විපක්ෂ නායකතුමා ඉතාම හොඳ යෝජනාවක් කළා. ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ශක්තිමත් කරන්න, වැඩි දියුණු කරන්න. මම පටන් ගත්ත ගුරු 13,800ක් පුහුණු කළා ග්‍රේඩ් 1. ඕරල් ඉංග්‍රීෂ් ඇක්ටිවිටි බේස්. මොකද අපේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තියේ තියෙනවා මෙහෙම. යම් තැනැත්තෙකුට ජාතික භාෂා දෙකෙන් කවර මාධ්‍යකින් වුවද අධ්‍යාපන ලැබීමට හිමිකම් ඇත්තේ. ඊළඟට ප්‍රොවයිසෝ එකක් තියෙනවා. එසේ වුවද ජාතික භාෂාවක් නොවන භාෂාවක් ගෙන්වීමේ භාෂා මාධ්‍ය වන උසස් අධ්‍යාපන ආයතනයකට මානුම් ව්‍යවස්ථාවේ ධන අදාළ නොවන්නේ. ඔය ලෝකල් එජ්ජගේ ප්‍රශ්න ආව වෙලාවේදී මම මේක පෙන්නුවා. උසස් අධ්‍යාපන ආයතන වලට පුළුවන් ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න. හැබැයි ප්‍රාථමික අධ්‍යාපනය අපිට ජාතික භාෂා වලින් කරන්න ඕනේ. ප්‍රයස් not very long
now honorable minister what I want to say is you all have taken a lot of positive steps
yes
to improve education
yes
no doubt මම ඔබතුමාට අත්වශයෙන්ම ස්තුතිවන්ත වෙන්නට ඕන. අනධ්‍යන ගුරු විදුහල්පති උපදේශක අධ්‍යාපනඥ ගුරු සංවර්ධන නිලධාරී සහ අධ්‍යාපන පරිපාලන මේ ශ්‍රේෂ්ඨ ගණනාවකදී මමත් රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියත් ඉදිරිපත් කරපු යෝජනාවලට මම කියන්නේ 100%ක් විසඳුම් ලැබුණයි කියලා. පුඩියම් හෝ ප්‍රමාණයකට යම් යම් විසඳුම් ලැබුණා. විශේෂයෙන්ම අනධ්‍යන සේවයේ ඒ ලැබුණු විසඳුම නම් තාමත් ක්‍රියාත්මක නැහැ. මම ඔබතුමාගේ අවධානයකට යොමු කරනවා. නමුත් මම ඔබතුමාට මේ කියන්නට යන්නේ අපේ සිලබයි එක, අපේ කරිකියුලයි එක කොච්චර මුදල් වැය කරත් වැඩක් නැහැ. අපේ විෂය නිර්දේශයේ පැහැදිලි වෙනසක් ඇති නොවන්නේ නම්. So I understand that you have spent a lot of money in recruiting English teachers, but we have to ensure that English teaching options are given to the child. The student,
I will come to that point.
Should be given that option, yeah. But those options are not given because of the 10,126 schools. How many schools have English stream?
Yeah.
Please answer that question.
Yeah, yeah.
How many schools?
I will definitely answer that question and I will continue my speech. Garu Kathanayakathumani, mama etenta enawa mokada adhyapana pratisanskarana apa rate nidahasa adhyapane arambhech 1946 indala eda indalam thibuna me adhyapane pradhana kulunu thuna e thamai me danuma kusalata kalpa knowledge skills and attitudes dan mokada vela thiyenne danuma hondai tama hondai danuma onthara laba gannat puluwa aakalpa tama narakama ne kusalata abilimda prashne eda sita ada dakwa thibba mena metena thamai issue ekave e nisa jaatyantara pramithin walata anugatha wena aakare adhyapana pratisanskarana pratipatti ramuwak idiripat kala thiyenne usas adhyahamata adalawa me parliamentary select committee ekema report ekak diila thiyenne eka me ayavaya lekhane pennum kala diila thiyenne kathawedi ape radhakrishnan mathumage pradhanathwen thiyena aanshika adhikshana karya swabhawa idiriye ada pratipatti ramu thiyena etumalla meka anumatha karapuwam me parliamentary pratipatti ramu api anumatha ganna ada adhyapane wenasakata yanakota eka idiriye di nawatha warin wara wenas wen aakarayata yanna ba e nisa thamai parliamentary anumathiyen apita ekata yanna wenne anapadan trashiyak issarahata apita sansodhane karanna sidu wenawa ඉතින් ඒවා විශාල බාහිර දූර වැඩපිළිවෙලක්. දැන් මේ අතරතුර මම ඔබතුමාට සඳහන් කරන්න ඕනේ මේ ගරු සභාවට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුල ප්‍රධාන කරුණු කීපයක් අපි බලාපොරොත්තු වෙනවා. දැන් මෙතුමාගේ කතාවෙදිත් ඒක සඳහන් කළා. ඒ තමයි මේ කුසලතා පැත්තට ප්‍රමුඛතාවය දීම. මේක එකවර කරන්න බෑ. සාමාන්‍යයෙන් විෂය නිර්දේශයක් ඩෙවලොප් කරද්දී අවුරුදු 8ක් ගත වෙන මේ සයිකල් එක අවසන් කරා. හැබැයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අපි එච්චර කල් බලන් ඉන්න බෑ. දැන් අපි මේ වෙනකොට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දීලා පාර්ලිමේන්තුවේ ඉල්ලලා තියෙනවා. හැබැයි එතකන් අපි ඉම්ප්ලිමන්ටේෂන් පාර්ට් එකේ වැඩ පටන් ගන්න තියෙනවා. දැන් කැබිනට් පත්‍රිකාව අද යනවා කැබිනට් එකට මේ ඇඩ්මිනිස්ට්‍රේටිව් රිෆෝම් එක. මුලින්ම කළමනාකරණය පිළිබඳව රිෆෝම් එක කළා තමයි අපි පටන් ගන්න නැත්නම් කැපැසිටි බිල් කළේ නැත්නම් අපිට දුර යන්න බෑ. මේ පුරපාට ටික පුරවා ගන්න ඕනේ අපි පරිෂද 1220ක් හදනවා බිම් මට්ටමේ එතනින් පරිෂද 2 3ක් ඇති වෙන ආකාරයෙන් හැදෙනවා ස්කූල් බෝඩ්ස් 325ක් සුපර්විෂන් වලට එතනින් කලාප තියෙන අද සංඛ්‍යාව 120 දක්වා වැඩි වෙනවා 100 එතනින් පළාත් ටික එනවා ඒ හැම එකෙම යුනිට් එකක් දානවා මේ රිෆෝම් එක මොනිටර් කරන්න ඊළඟට මීට සමගාමීව ජාතික අධ්‍යාපන ආයතනය විෂයමාලා සංවර්ධනය කිරීම මොඩියුල් සකස් කිරීම ලබන අවුරුද්ද අපි නියම ව්‍යාපෘති ආරම්භ කළා 2025 ෆුල් ඉම්ප්ලිමන්ටේෂන් කරනවා 1-5 6-9 10-13 ඊළඟට අපේ තව යෝජනාවක් තියෙනවා අවුරුදු 4 සම්පූර්ණ වෙන දරුවන් සිළු දෙනාම මුදල් නැති අයට අපි අපේ තියෙනවා පාසල් 4000කට වැඩි ප්‍රයිමරි ස්කූල්ස් ඕනතරම් පන්ති ඉඩකඩ තියෙනවා මිදුල ඉඩකඩ තියෙනවා අපි ඒක පරිවර්තනය කරනවා පෙර පාසලකට ප්‍රී ප්‍රයිමරි ලෙවල් එකට අපි ගේනවා. එතකොට එක ශ්‍රේණියට එනකොට ඒ දරුවෝ පුහුණු වෙලා එන්නේ ඒ සඳහා වැඩසටහන එන්න ඒක දැන් හදලා ඉවරයි. ඇකඩමික් බෝඩ් එකකට දාලා හිටන් අප්‍රූව් කරලා ඉවරයි. දැන් අපි පළාත් නමයමත් සම්බන්ධ කරගෙන ළමා ලේකම් කාර්යාලය සම්බන්ධ කරගෙන ප්‍රී ස්කූල් এডুকেෂන් එක විධිමත් කරන එකම ෆ්‍රේම් එකක් තුලට ගන්න. එතකොට එක ශ්‍රේණියට දරුවෝ එනකොට ඒ අවශ්‍ය මූලික කටයුතු වෙලා එන්නේ. ඉතින් විශේෂයෙන්ම වැලියුස් පිළිබඳව පෙර පාසලේ අද කියවෙන්නේ නැහැ. ජපානයේ එහෙමයි වෙන්නේ. ඉලක්කම් උගන්වනවා අකුරු උගන්වනවා. හැබැයි එහෙම නෙමෙයි ක්‍රියාකාරකම් පදනම් කරගත් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයේ තීන ඒව ඔක්කොම බලාගෙන අපි ඒ වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. එතනින් අපි පටන් ගන්නවා. ඊළඟට පහේ ශිෂ්‍යත්වය ගැන කිව්වා. ඇත්ත විශාල පීඩනයක්. හැබැයි මේ සැරේ ප්‍රතිඵලත් දරුවෝ අරන් තිනවා අමාරුයි කිව්වට. ඒ බරපතල පීඩනයක්. ඒ පීඩනය අඩු කරන්න මේක යෝජනා කරලා තියෙනවා. පන්ති කාමරයේ තිබෙනා වූ අගෙයිම් ක්‍රමයක් උත් හඳුනා දෙන විභාගයේ තියෙන තරගකාරීත්වය අඩු කරන විභාගයේ සරල කරන මේ යෝජනා තියෙනවා ඊළඟට සාමාන්‍ය පෙළ විභාගයේ තව අවුරුද්දක් මෙහාට ගේන 11 වෙනුවට 10 තියන්න. දරුවන්ගේ වයස අවුරුද්දකින් මේ පැත්තට එනවා. උසස් පෙළ විභාගයේ ඊට අනුරූපව ඉස්සරහට එනවා 13 නෙවෙයි 12ට එනවා. ඉතින් අවුරුදු 17 දී උසස් පෙළට පෙනී ඉන්න පුළුවන්. 18 වෙන්න කලින් විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. 21 වෙනකොට විශ්වවිද්‍යාලයෙන් එළියට එන්න පුළුවන්. ඉතින් මේ වගේ සංවර්ධනාත්මක යෝජනා ටික තියෙනවා. දැන් තමුන්නාන්සේලාගේ අනුමැතියත් එකඟතාවයත් එක්ක අදාළ පාර්ශ්ව දැනුවත් කළා අපි කඩිනම් වැඩපිළක් ඉස්සරහට යනවා. හැබැයි නියම ව්‍යාපෘතියෙන් පස්සේ මේක කපාර කරන්න බෑ. පෙළපොත් නැවත හදන්න වෙනවා. ඒවා නැවත ලියන්න වෙනවා. මොඩියුල්ස් ක්‍රමයට හදන්න වෙනවා. අගයිම් ටික කරන්න වෙනවා. ගුරුවරු පුහුණු කරන්න වෙනවා. විදුහල්පතිරු පුහුණු කරන්න වෙනවා. දැන් මේ අයවැය ලේඛනයේ තියෙනවා ඉංග්‍රීසි ෆෝ ඕල් ඒ ප්‍රෝග්‍රෑම් එකට මුදල් වෙන් කරලා තියෙනවා. මම වේලපහින්ම ආරම්භ කළා යුනිසෙෆ් වර්ල්ඩ් බැංක් වලින් ෆන්ඩ්ස් අරගෙන ඒක පටන් ගත්තා. ඒකම අපිට කන්ටිනියු කර හැකියි. ඒ වගේම බ්‍රිටිෂ් කවුන්සිල් එකේ සහයෝගය අපි ඒවට ලබා අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා එවැනි විශාල වැඩ කොටසක් යන මම තාම කඩිනමින් යනවා. විශේෂ අධ්‍යාපනයේ විශේෂ අධ්‍යාපන ඒකක 31ක් අපේ රටේ තියෙනවා. වෙනිවැල් කොල්ල තියෙනවා සම්පත් මධ්‍යස්ථානය. ගුරුවරු ඉන්නවා 489ක් දරුවෝ 2307ක් ඉන්නවා හැම වර්ෂයකදීම. දැන් ගරු කතානායක තුමනි අපේ රටේ උපත් වේගය අඩු වෙලා. දැන් ගරු විපක්ෂ නායක තුමනි වසරකට මේ අවුරුදු පහ සම්පූර්ණ කළා පාසල් ගත වෙන්නේ 292,000යි. මීට අවුරුදු 10කට කලින් 340,000ක් තිබ්බා. මේකේ යම් ආකාරයක අඩුවීමක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යංශ තොරතුරු ගත්තා. ඉතින් ඒකට අපි හැඩ ගැහිගෙන යනවා. ඊළඟට මේ විශේෂ අධ්‍යාපනයේ දැන් ලබන අවුරුද්දේලා යෝජනා කරලා තියෙන ප්‍රතිසංස්කරණ ඉන්ක්ලූසිව් এডুকেෂන් අන්තර්කරණය වෙනම ඒකක නෙවෙයි. හැබැයි අපිට කාලයක් ගත වෙයි ඒකට යන්න. විශේෂ අධ්‍යාපන අවශ්‍ය දරුවෙක් පන්ති කාමරයක ඉන්න සාමාන්‍ය පන්තියක ඒ දරුවා වෙනුවෙන්ම පුහුණු වෙච්ච ගුරුවරයෙක් ඒ දරුවා වරා ගන්න ඉන්න ඕනේ. එහෙම තමයි ලෝකෙ අනිත් රටවල වෙන්නේ. ඉතින් ඒව දැන් මූලික සැලසුම් කරගෙන අපි කටයුතු කරගෙන යනවා. ඊළඟට වතුපාසල් ක්ෂේත්‍රය ගැන මම කිව්වා. ඊළඟට වෘත්ති අධ්‍යාපනය සඳහා VTA NITA ටෙක්නිකල් කොලෙජස් වලට අමතරව අපි මෙවර උසස් පෙළ පෙනී සිටින දරුවන්ගෙන් මධ්‍යස්ථාන 150ක කැරියර් ගයිඩන්ස් ITN ඉංග්‍රීසි ඒගොල්ලන්ට තෝරගන්නා වෘත්තිය විෂයක් එක්ක මාස 6කට 4-6 පුහුණුවක් දෙනවා ප්‍රතිඵල ලැබෙන තේ. සාමාන්‍ය පෙළ අවසන් වුණාමත් එහෙමයි. නියම ව්‍යාපෘතින අනුමැතිය ලැබිලා තිනවා සැලසුම් කළා තිනවා අපි ඇඩ්වර්ටයිස් කරනවා තව සති දෙකක් ඇතුළත. ඔය A-level exam එක ජනවාරි 4 පටන් ගන්න ඊට කලින් අපි ඇඩ්වර්ටයිස් කරනවා. ඒතර විභාගය ඉවරලා දරුවෝ නිකන් ඉන්න ඕනේ නැහැ ගෙවල් වල. අපි තොරගත්ත මධ්‍යස්ථාන තිනවා තමන්ගේ පාසල හෝ ආසන්න පාසලක් ක්ලස්ටර් කළා. මොකද මේ සියලු දෙනාම එන්නේත් නැහනේ නේද? විශ්වවිද්‍යාල යන ෂුවර් කියලා ආ ඒ එකක් නැහැ. නමුත් අනිත් අය එන්න ඕනේ. එතකොට ප්‍රතිඵල ඇවිල්ලා අසමත් වුණත් යන්න කැරිය පාත් එකක් අපි වෙන්නලා දීලා තිනවා. අවශ්‍ය වැඩපිළිවෙල සාදලා තිනවා. සාමාන්‍ය පෙළ උසස් පෙළ දෙකම අවසන් වෙනකොට. ඒක අලුත් වැඩපිළිවෙලක්. ඊළඟට අපි ඩිජිටලයිසේෂන් දැන් ගරු කතානායකතුමනි මම කලින් වතාවේ අධ්‍යාපන මෙතුලන 2008 තමයි ලංකාවට ප්‍රථම වතාවට ස්මාර්ට් බෝඩ් 10ක් ගෙනාවේ. නොමිලේ අරගත්තම කැනඩාවෙන්. ඒකට ගුරුවරු පුහුණු කළා. ඒක දුන්නා රුවන්පුර IT මේ NCO එකට. කොහොද ඊට පස්සේ මොනවාකට වෙලා නැහැ නේ. හැබැයි මම කියන ඔබතුමන්ලට අපිට චීන රජයෙන් හම් වෙන ඩොලර් මිලියන 20ක ග්‍රාන්ට් එකක්. ඒකේ ෆීසිබිලිටි එක ඉවර වෙනවා දෙසැම්බර් මාසේ 30ක වෙනකොට. දැන් මේ වෙනකොට පාසල් 600කට ෆයිබර් ඔප්ටික් එක දීලා ඉවරයි මේ ටෙලිකොම් එක. ඉතුරු 400 අවසන් කරනවා. එතකොට පරිශද 1250 ලීඩ් ස්කූල් හැම එකකටම අපි පළවෙනි වටේදී ඩිජිටලයිසේෂන් එක කරනවා. උසස් පෙළ ගන්න පාසල් තියෙනවා 2900ක්. පාසල් 3000. පළවෙනි අධ්‍යයනය අපි ඩිජිටලයිස් කරනවා. අපේ විපක්ෂ නායකතුමා කිව්වා වගේ ඊළඟ අධ්‍යයනයට අපි ප්‍රයිමරිකට යනවා. මොකද අපි ඉස්සෙල්ලා 6න් උඩ දරුවෝ ටික එතෙන්ට ගේන්න ඕනේ. අපි IT අනිවාර්ය විෂයක් කිරීමේ යෝජනාවක් ඇවිල්ලා තිනවා සාමාන්‍ය පෙළ විභාගයට. ඉස්සෙල්ලා ගුරු ටික අපි දීලා ඉන්න ඕනේ. IT + AI. ඉතින් විශාල වැඩ කොටසක් මේ දවස්වල කරන් යනවා. ඒ විතරක් නෙවෙයි. virtual classroom. අලුත්ම ප්‍රොජෙක්ට් එක. අපිට ඉන්දියාවේ ආධාරය ඇතුව ලැබෙන්නේ. ඒකේ සාකච්ඡා අවසන් කළා. අමාත්‍ය මණ්ඩල තීරණය දීලා අවසానයි. අපි ලබන අවුරුද්දේ මුල virtual classrooms පටන් ගන්න.
hybrid teaching.
ඔව්. face out කළා. ඉතින් ඒක දැන්ට ඉන්දියාවේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි එතෙන්ට ගෙන එන්න කටයුතු කරලා තිනවා. ඊළඟට double IT ගැන සඳහන් කළා. double IT එකත් අවශ්‍ය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයත් එක්ක මූලික සාකච්ඡාවක් තියලා මම මේ අයවැය අවසන් වෙච්ච ගමම චෙන්නයි වලට ගිහිල්ලා වෙනත් ගමනක් අතරතුර ඒකේ අධ්‍යක්ෂතුමා මුණගැහෙන අවශ්‍ය සියලු කටයුතු කරලා තින්නේ. අපි ඉඩම සහ ගොඩනැගිලි හඳුනාගෙන තින්නේ මහනුවර. පොඩි වැඩ කොටසයි කරන්න තින්නේ. ඒ නිසා අපි ජාත්‍යන්තර මට්ටමේ ඩබල් අයිටි එකේ පළවෙනි ශාඛාව අපි නුවරදී ලබන අවුරුද්දේ ආරම්භ
කරනවා.
අවුරු පොල් ගොල්ල ගන්න පුළුවන්. ඔව් දැන්ට ප්‍රයෝජනට ගන්න නැහැ. නැත්තම් අපේ පැනදිනිය උනත් ගන්න පුළුවන්. අපිට විකල්ප කීපයක් තියෙනවා. ඊළඟට තාක්ෂණ විද්‍යාල උසස් කිරීම. අපි සිඩ්නි ඇකෝඩ් එකට ගේනවා මේ ආයතන කීපයක්ම. NDT එක, HND එක, SLET එක. ඒක සිඩ්නි ඇකෝඩ් එකට ආම ඩිග්‍රී ස්ටේටස් වලට එනවා ඒ දරුවන්ට. ඒතර හය නැෂනල් ඩිප්ලෝමා නෙමෙයි. ඒගොල්ලන්ට උපාධියට අපි ටොප් අප් කරනවා මේක. ඒ සඳහා බොහෝ දුරට කටයුතු මේ වෙනකොට අපි කළා අවසානයි. ඊළඟ වෘත්තිය ගැටළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ. දැන් ගුරු වැටුප් විෂමතාවයේ පිළිබඳව අදත් උද්ඝෝෂණයක් තියෙවි. සංකේ ඒගොල්ලෝ කරනවා ඇති ඒක වෘත්තිය අයිතිවාසිකම් දිනා ගන්න. නමුත් මේ අවුරුද්දේ රජයේ සේවකයන්ට වැටුප් වැඩි ගන්න එකේ ගුරු සේවයට විතරක් යන බිලියන 30ක්. දැන් ওই වැටුප් විෂමතාවයේ මේ අවුරුද්දේ විසඳන්න ගියොත් තව බිලියන 40ක් ඕනේ. හැබැයි අපිට පෙළපොත් වලට බිලියන මිලියන 15000ක්
ඕනේ.
ඔව් මං කිව්වා
සංවිධානය
මේ අවුරුද්දේ අමාරුයි.
මේ මේ යුනිෆෝම් දුන්නොත් මේ ගුරුන්ගේ වැටු විශේෂතා විසඳන්න බෑ කියලා.
විසඳන්න අමාරුයි.
අමාරුයි කියලා මං දැක්කද පත්තරේ
තිබුණේ. ඔව් නෑ අමාරුයි කියලා කියන්න හේතුව මේ අවුරුද්දේ ඒ ඇටම බිලියන 30ක් යනවා එවෙන් රජයේ සේවකයොත් ඒක ඒ ඇය රජයේ සේවකයෝ. එතෙන්ට 10000ක් වැටු වැඩි වෙනකොට බිලියන 30ක් එතෙන්ට යනවා. එතකොට අපි අනිත් පැත්තෙන් ඉල්ලලා තිනවා පෙළපොත් මුද්‍රණයට බිලියන 15ක් දිවාහරට බිලියන 16ක් සපත්තු දෙන්න බිලියන 2.5ක් මේ ටික එකතු වෙනකොට අරහ සමානයි. ඒතර අපේ ඒව නවත්තන්න බෑ. මං හිතන්නේ අපි මං දන්නවා වෘත්ති සමිති අවබෝධයෙන් ඉන්නේ. ඒගොල්ලෝ සමාජික වෙනුවෙන් සටන් කරන්න ඕනේ. නමුත් ඒ අවබෝධයෙන් ඉඳගෙන අපි ලබන අවුරුද්ද ඉඳලා ඒ වැඩපිළිවෙල අදිරෙන් අදිර යන්න යෝජනා කරලා තිනවා. සේවාවන් වල ගැටලු ගණනාවක් මේ වෙනකොට අපි විසඳලා තිනවා. අපි හැමදෙස්සම සාකච්ඡා මාර්ගයෙන් යනවා. විදුහල්පතිතුරු සම්බන්ධයෙන් වார்த்தාවත් අපි සකස් කළා. අවසාන අදිරට ඇවිල්ලා තිනවා. මං කලින් කිව්වාගේ පරිපාලන සේවයේ, ගුරු අධ්‍යාපනඥ සේවයේ, විදුහල්පති සේවයේ, ගුරු සේවයේ, ගුරු උපදේශක සේවයේ සහ අනත් දෙන කාර්ය මණ්ඩල. ඒ ගැටළු විසඳීම සඳහා සාකච්ඡාවට ගණනාවක් තියලා දැන් උදාහරණයක් වශයෙන් අනත් දෙන සේවකින්ගේ නාමයන්. දැන් පාසල් කම්කරු කියන එක අපි වෙනස් කළා. පාසල් සහායක, සනීප ආරක්ෂක නම අපි වෙනස් කරනවා. ඒ ආදි වශයෙන් නිල නාම වෙනස් කිරීම, ඒගොල්ලන්ගේ වැඩ කරන කාලය, නිල ඇඳුම් මේ සියලු දේ පිළිබඳව අපි දැනට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඊළඟට අබලන් පාසල් ගොඩනැගිලි. ගරු කථානායකතුමනි, ජාතික පාසල්වල විතරක් අපි 74ක් පාසල් හඳුනාගෙන තිනවා. ඊට අමතරව සුළුසුළු අලුත් වැඩියා රුපියල් මිලියන 10000ක ඇස්තමේන්තු දැන් හදලා ඉවරයි මේ වෙනකොට. පළාත් 9ම ඇස්තමේන්තු අපි කැඳවලා තියෙනවා. ඉතින් මේකට අයවැයෙන් මුදල් නැහැ කියලා ඔබ කියන්න පුළුවන්. හැබැයි ලෝක බැංකු සහ අනිකුත් ADB වැඩසටහන යටතේ විදේශ ආධාර වලින් අපි මේ කොටස පියව ගන්න දැන්ට අපි සාකච්ඡා කරගෙන යනවා. මං හිතනවා අපිට හදිසි අලුත් වැඩියා ටික කරගන්න පුළුවන්. මොකද අවදානම් තත්ත්වයේ දරුවෝ පාසල්ල තියන්න බෑ. මේ සියලු අභියෝග දැන් අවුරු 3ක් තිස්සේ මේවට ප්‍රතිපාදනය වෙන්නේ නැහැ රටේ ආර්ථික තත්ත්වයක් නිසා. ඊළඟට පිරිවෙන් අධ්‍යාපනය අපි අර වගේම ඉටු කරගෙන යනවා. මම ලබන අවුරුද්දේ පිරිවෙන් සංවර්ධන අරමුදලක් ආරම්භ කරනවා. පිරිවෙන් 822ක් තියෙනවා. මේ 822 සමහර පිරිවෙන් තියෙනවා ඉතාම අමාරු සත්වෙන් ගෙනියන්නේ. ඒවට අවශ්‍ය මුල්‍ය සහයෝගය සහ භෞතික සම්පත් ලබා දෙන්න. ඒ වගේම පිරිවෙන් ආචාර්යවරුන් 241ක් බඳවා ගැනීමටත් අවසර දීමටත් කටයුතු කරගෙන යනවා. ඊළඟට අපි අතාරින්නේ වැඩිහිටි අධ්‍යාපනය. කන්ටිනියුස් එඩියුකේෂන්. අපේ විරුත් විශ්වවිද්‍යාල හරහා සාකා 327ක් දිස්ත්‍රික්ක 25 හැම එකකම තියෙනවා. අපේ අලුත් පාඨමාලා හදලා අපේ මන්ත්‍රීතුමන්ලටත් උන්නම් පුළුවන්. උන්නම් විශ්‍රාම ගියාට උනා කන්ටිනියුස් এডুকেෂන් එක යන්න පුළුවන්. අධ්‍යාපනය නවත්තන්න අවශ්‍ය
නැහැ. ඩට් এডুকেෂන්.
ඔව්. ඒ විදිහට යන්න පුළුවන්. අපි ඒ වෙලට පිළිත් කරනවා. ඒකටත් SLFI එකටත් මේ ආයෙන් මුදල් වෙන් කළා තියෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අපි බලාපොරොත්තු වෙනවා ආසියානු සංවර්ධන බැංකුවේ විශාල සහයෝගයක් අපිට ලැබෙනවා. ඒ ඔක්කොම සාකච්ඡා අවසන් කළා තින්නේ. ඒ නිසා ගුරු සංවර්ධනය විශේෂයෙන්ම වැදගත් වෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රාග්ධන යෙදුම් වලට අමතරව. STEAM education අපේ රටේ ආරම්භ කළා තිබුණේම නැහැ. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සමගාමීව STEAM education එක ප්‍රොමෝට් කරනවා. සයින්ස් ටෙක්නෝජි ඉංජිනරි ආර්ට්ස් මැතමටික්ස්. ඉතින් මේක තමයි ඇමරිකාවේ 2003 පටන් අරගෙන අද ඇමරිකාවේ ජාතික ධනේ 62% නියෝජනය කරන්නේ ස්ටෙම් එඩියුකේෂන් එකෙන් ආපු විද්වතුන්. ඉතින් අපි මෙතෙන්ට යන්න ඕනේ මේ ප්‍රමාද වෙච්ච වැඩ. ඊළඟට මං කලින් සඳහන් කළ 1-2 ශ්‍රේණි භාවිතයෙන් ඉංග්‍රීසි දෙවැනි කණ්ඩායම දැන් පුහුණු කරගෙන යනවා. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද දැන් සාකච්ඡා සඳහා දින දුන්නා පොලිසියත් සෞඛ්‍ය අංශත් ඊළඟට විෂමද්‍රව්‍ය නාශකංශය මේ ඔක්කොම එකතු කරගෙන MOH මට්ටමේ ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම් එකක් හැම පාසලම ගෙනියන්න. එතකොට 6 උඩ දරුවෝ ස්ක්‍රීන් කරනකොට වෛද්‍යවරුන්ට පුළුවන් අවබෝධයක් ඇති කරගන්න කවුද යම් යම් කටයුතු වලට අවතීර්ණ වෙලා තින්නේ කියලා. අපි ඒකත් කරනවා. එතකොට ඒක විතරක් නෙවෙයි දැනුවත් කිරීම කරනවා. ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා කැරියර් ගයිඩන්ස්. ඒ තුලින් අද විෂමාචාර වලට යොමු වෙන තත්ත්වය වළක්වා ගන්න. අපේ විපක්ෂ නායකතුමත් කිව්වා COVID-19 නිසා මමමයි යෝක කළේ ඒ සර්වේ එක. සර්වේ රිසල්ට්ස් අනුව එදා 3 ශ්‍රේණි හිටපු දරුවන්ගේ ලිටරසි ඇන් නියුමරසි අඩු වෙච්ච එකට දැන් රිමීඩියල් ඇක්ෂන් එකක් ගන්නවා. රිමීඩියල් ඇක්ෂන් ඉස් ඉන් ප්ලේස්. ඒකට යුනිසෙෆ් එකේ ආධාර ලැබෙනවා. අපි ගුරුවරු ගුරුපදේශකරු පුහුණු කළා ඒ දරුවෝ යථා තත්ත්වයට ගෙන එන්න ඊළඟ අවුරුදු 2 තුලදී ඒ වැඩපිළිවෙල අපි දැන් කළා දිනවා. පෙරපාසල් අංශය සඳහා විශේෂ අවධානයක් යොමු කළා තිනවා. මොකද අධ්‍යාපන එතනින් ආරම්භ වෙන නිසා. මයික් මන්ටාන්.
මයික්.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි ඕනම ළමා රෝග විශේෂඥවරයෙකුගෙන් ඇහුවොත් පීඩියාට්‍රිෂන් කෙනෙකුගෙන් ඇහුවොත් පුද්ගලයෙකුගේ මොළේ වර්ධනය සිද්ධ වෙන්නේ ඉපදුන දවසේ සිට අවුරුදු 5 දක්වා 70%ක්
වැඩියෙන්ම 3.5 වයස.
ඔව් 70%ක් මොළේ වර්ධනය ඉපදුන දවසේ සිට අවුරුදු 5 දක්වා. එතකොට මේ වගේ 70%ක මොළේ වර්ධනය වෙන කාලේ මුල් ළමාවි අධ්‍යාපනය එහෙමත් නැත්නම් පෙරපාසල් අධ්‍යාපනය පටන් ගන්නේ 3-5. එතකොට මොළේ වර්ධනයේ 70%ක් වෙනකොට අපේ රටේ අධ්‍යාපනය පෙරපාසල් අධ්‍යාපනය ආවිදිමත් නිසි නියාමනයක් නැහැ. දැන් ඔබතුමාට වුණත් මට වුණත් හෙට පටන් ගන්න පුළුවන් පෙරපාසලක්. පෙරපාසලක් පටන් අරගෙන අපිට ඕන ඕන විදිහට උගන්වන්න පුළුවන්. ඉතින් මම ඔබතුමාගෙන් අහන්නේ ඒ විද්‍යාත්මක දත්ත අනුව මොළේ වර්ධනයේ 70%ක් වෙන ඉපදුණු දින සිට වයස අවුරුදු 5 දක්වා කාලවකවානු තුල ඔබතුමා හිතන්නේ නැද්ද මේ නිදහස් නිවහල් අධ්‍යාපනය පටන් ගන්නට ඕන තැන මේ ග්‍රේඩ් 1 එක නෙවෙයි පෙරපාසල මුල් ළමාවිය සංවර්ධනය.
ඒක තමයි මම කියන්නේ.
ඒ නිසා මම අහන්න කැමතියි මොකක්ද ඒ සඳහා ඔබතුමා ගන්න පියවර.
මම දැන් මොහොතකට කලින් කිව්වා ගරු කථානායකතුමනි පූර්ව ළමා අවදි සංවර්ධනය සඳහා දැනට මධ්‍යස්ථාන 19,000ක් අපේ රටේ තියෙනවා. 34,000ක් ඉන්නවා ඒවැ පාලිකාව සහ සහායකයෝ. මේන් 6,000ටයි ඩිප්ලෝමා තියෙන්නේ. සමහරුන්ට අවශ්‍ය මූලික සුසුකන් ටික නැහැ. ඔබතුමා කිව්ව එක හරි. වර්ග 5ක පෙරපාසල් තියෙනවා. දැන් අපි සාකච්ඡා තියලා ජාතික අධ්‍යාපන ආයතනයේට පළාත් 9ම වලදරින් එකතු කළා සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක සහ ලේකම් කාර්යාලයත් එක්ක දැන් වැඩසටහන හදලා ඉවරයි. දැන් ඒක අනුමත වෙලා තිනවා. මං ඊළඟ වටේ තියලා සූදානම් කළා තිනවා ජාතික අධ්‍යාපන ආයතනයේ වැඩමුළුව ට්‍රේනර්ස් ටික ට්‍රේන් කරන්න.
ඔව්. පළවෙනි දේ තමයි මේ පෙරපාසල් අධීක්ෂණයේ වරම තියෙන්නේ පළාත් සභා සහ ප්‍රාදේශ සභාවලට. එතකොට ඔබතුමා හොයලා බලන්න පළාත් 9ක් තියෙනවා. පළාත් 9ම ප්‍රඥප්ති 9ක් ක්‍රියාත්මක කරනවා.
ඒක අපි
හිතන පළාත් 9ම ප්‍රඥප්ති 9ක් ක්‍රියාත්මක කරන අතරතුර ඔබතුමා කොහොමද මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිවරයා හැටියට මේ පෙරපාසල් අධ්‍යාපනය විධිමත් කරන්න කටයුතු කරන්නේ?
ගරු කථානායකතුමනි මමත් බස්නාහිර පළාතේ මහ ඇමතිවරයා හැට පෙරපාසල් ප්‍රඥප්තිය මමයි ගෙනාවේ බස්නාහිර පළාතේ 97. මම හැබැයි එකවර ඔක්කොම පුහුණු කළ එක පටන් ගත්තා. දැන් ගරු කථානායකතුමනි ප්‍රතිපත්තිමය තීන්දුව ගන්න ඕනේ අධ්‍යාපන අමාත්‍යාංශය. අධ්‍යාපනයේ ප්‍රතිපත්ති තීන්දුව අපිට ගන්න පුළුවන්. හැබැයි ඒගොල්ලොත් එක්ක එකඟතාවයෙන් මම මේ වැඩේ කළා තිනවා. පරස්පරයක් නැහැ දැනට. ඔක්කොම සහයෝගය දෙනවා. ඒ නිසා මම ලබන අවුරුද්ද තුල මේක විධිමත් කරනවා. දැනට සර්ටිෆිකේට් කෝස් එකක් අපි ඩිසයින් කළා තිනවා. ඩිප්ලෝමා කෝස් එක දැනට ක්‍රියාත්මක වෙනවා. ඩිග්‍රී ලෙවල් එක දක්වා අපි යනවා. සයම් නිශ්චිත කාලයක් දීලා සර්ටිෆිකේට් කෝස් එක ඩිප්ලෝමා එක ඩිග්‍රී එක කළා පස්සේ තමයි ඒගොල්ලෝ ක්වොලිෆයි වෙන්නේ. ඒකට යම් කාලයක් දෙනවා. ඉතින් ඒ සඳහා විශාල වැඩපිළිලක් මේ සියලු අංශත් එක්ක අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් මම ඊළඟට උසස් අධ්‍යාපනය සහ වෘත්ති අධ්‍යාපනය ගැන යමක් කියන තව මිනිත්තු කීපයක් මට තියෙන්නේ. ඊළඟ මොකද මේ විවාදයේ තුලදී අපේ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා ඔව් නෑ එක ගන්නවා කොහොමද අපේ රාජ්‍ය අමාත්‍යතුමා උසස් අධ්‍යාපනය ගැන කතා කරයි මම ඒ ගැන යමක් කියන්න ඕනේ රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක් පෝස්ට් ග්‍රැජුවට් ඔව් එක කතාන්න කිතුමක් කොහොමද ඔව් ලන්ච් අවර් එකේ හාෆ් ඇන් අවර් එක නැතුව දිගටම යන්න මොකද කාල වේලාව මදි හින්දා ඔව් ඒ ඔව් උඩට ගියන් පස්සේ ඒක
thank you
විශ්වවිද්‍යාල 17ක් PGI 10ක් උසස් ආයතන 18ක් ශිෂ්‍ය සංඛ්‍යාව 513389ක් අභ්‍යන්තර සහ බාහිර රාජ්‍ය නවන විශ්වවිද්‍යාල ආයතන තියෙනවා 24ක් ශිෂ්‍යෝ 25000ක් ඉන්නවා NSBM NIBM SLIP Horizon Royal Institute ඒ වගේ දේවල් ඊළඟට වෙනත් ආයතනත් එක්ක එතන ඔක්කොම 140000ක් අධ්‍යාපනය ලැබෙනවා ඉතින් අපේ අරමුණ තමයි ගරු කථානායකතුමනි විපක්ෂ නායකතුමා කිව්වා වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණේ ක්‍රියාත්මක වෙනකොට සාමාන්‍ය පෙළෙන් කිසි කෙනෙක් හැලෙන්න දෙන්නේ නැහැ අපි ආ උසස් අධ්‍යාපනය යනකොට කොටස් දෙකකට යන්න පුළුවන්. වෘත්ති අධ්‍යාපන පැත්තට කොටසක් යන්න පුළුවන්. අනිත් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යන්න පුළුවන්. ඒ අවස්ථාවේදී මේගොල්ලෝ තෝරලා එතනට යන්න පුළුවන්. ඊළඟට උසස් අධ්‍යාපනය ලැබුවහම පස්සේ අපේ අරමුණ තමයි දැන් බලන්න රාජ්‍ය නොවන සමහර විශ්වවිද්‍යාල කීපයක් තියෙනවා රජයේ යටතේම තියෙන. NSBM එක ගන්න. Employability එක 92%. 92% employability. Sine. ආ slit. මේ ආයතන ගන්න. ඒ නිසා තමයි මේ ආයවැයෙන් මේ ආයතන හතරක් විශ්වවිද්‍යාල තත්ත්වයට ගේන්න ඕනේ කියන යෝජනාව ආයවැයෙන් ඉදිරිපත් කළා තියෙනවා. ඒකේ මූලික කටයුතු කරන් යනවා. UGC Act එකේ වගන්ති දෙකක් තියෙනවා 128 130යි. ඔව් ඒකේ සංශෝධනය කරන ඔබතුමා කියපු එකට හරියටම ඒක සමාන වෙනවා. Thank you. හරි. ඒ විතරක් නෙමෙයි. අවම ප්‍රමිතියෙන් තීන්දුව කළාන් පස්සේ ඔව් අවම ප්‍රමිතියෙන් තීන්දුව කළාන් පස්සේ ඉන් ඉහළට විශ්වවිද්‍යාල තත්ත්ව දුන්නොත් ප්‍රශ්නයක් නැහැ. බැංකු වලින් රාජ්‍ය බැංකු වෙන පුළුවන් වාණිජ බැංකු වලින් පුළුවන් ණයක් අරගෙන ඒ දරුවන්ට ආද හැබැයි එකම රාජ්‍ය විශ්වවිද්‍යාල අපි ශක්තිමත් කරනවා මෙවර පෙරදෙන විශ්වවිද්‍යාලට මිලියන 500ක් දීලා තිනවා සම්පූර්ණ ඩිජිටලයිස් කරන්න ඒගොල්ලෝ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා ඩිජිටලයිස් කරන්න ලයිබ්‍රරිස් ඒව ටික අපේ ඇමතුමා කියාවි ඒ නිසා මේ විශ්වවිද්‍යාල අපි ඉහළ මට්ටමට ගෙන එන්න කටයුතු කරනවා ජාත්‍යන්තර ප්‍රමිතිය මට්ටමට උසස් අධ්‍යාපනයේ මුළු පිරිවැය 2023 බිලියන 91යි මේ අවුරුද්දේ බිලියන 99යි ඊළඟට පරේෂණ සඳහා බිලියන 8ක් වෙන් වෙලා තිනවා සිළුම පරේෂණ ආයතන වලට ඊළඟට විශ්වවිද්‍යාල අතර MOU අස්සම් කිරීම සඳහා අපේ හරිනි ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය උනන්දුව දක්වන කාරණයක් මේ MOU අස්සම් කිරීම අපි නිදහස දීලා තිනවා අපි නිදහස දීලා තිනවා විශ්වවිද්‍යාලට ඉස්සර වගේ අනුමැතිය වෙලපහින් ගන්න ඕනේ නැහැ අස්සම් කළා අපිට වන්න ඕනේ මොකද පසෝ යම් නීතිමය ප්‍රශ්නයක් ආවොත් ඒකට විතරක් මැදිහත් වෙන්න නැත්නම් විශ්වවිද්‍යාලට නිදහස දීලා තිනවා දැන් උදාහරණයක් විදිහට පේරාදෙනී විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය ඇමරිකාවේ ඉලිනොයි විශ්වවිද්‍යාලයත් එක්ක එමු එකක් අස්සම් කළා දැන් එහෙන් ඒගොල්ලන්ගේ ආධාර උපකාර ලැබෙන අලුත් තාක්ෂණීය විද්‍යාගාරයක් මේ සියල්ලම ඉතින් ඒගොල්ලන්ට ඒ අදහස් දීලා තිනවා ඊළඟට ග්‍රිෆිත් යුනිවර්සිටියෙන් දෙන ශිෂ්‍යත්ව ඊළඟට මෙල්බර්න් රොයල් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි MRIT ගිය සුමානේ 40ක් RMIT RMIT එක දුන්නා ශිෂ්‍යත්ව 40ක් PhD උපාධියට විශ්වවිද්‍යාල පහක් එකට සම්බන්ධ වුණා. ඉතින් අපි ඒ නිදහස දීලා තිනවා මොකද අපිට විද්‍යාර්ථීන් අවශ්‍ය වෙනවා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත්. ඉතින් ඒක නිසා අපි ඒකට අවතීර්ණ වෙලා තිනවා. ඊළඟට ප්‍රොෆෙසරල් යුනිට්ස් ගැන කිව්වා. හරි. නිසි වැඩපිළිවෙලක් නැතුව ශිෂ්‍ය වැඩිපුර බඳවාගත්තා. මේ ආචාර්යවරුන්ට විශාල පීඩනයක්. හැබැයි දැන් ඒවත් අපිට කොහොම හරි විසඳන්න වෙලා තිනවා සබරගමුවේ ප්‍රශ්නේ මම අද උදේත් කතා කළා සෞඛ්‍ය අමාත්‍යතුමත් එක්ක ඒක අපි විසඳුවා විසඳලා අවසන් කළා මොරටුවේ ප්‍රශ්නේ තිබුණා ඒකත් දැන් විසඳුම් දීගෙන යනවා ඊළඟට වයඹ ඒ තුනේමත් තියෙන ප්‍රශ්නේ ප්‍රොෆෙසර් ලුයින්ට් සදන එක අපි විසඳීම සඳහා අවශ්‍ය කටයුතු කළා තිනවා සෞඩි ආධාර යටතේ සබරගමුවේ තාම මනරම් විශ්වවිද්‍යාලයක් ඉදිකරනවා දෙවෙනි අධ්‍යයනයේ ටෙන්ඩර් එක බාර දීලා ඉවරයි පළවෙනි අධ්‍යයන දැන් අවසන් වීමට ආසන්න වෙලා තිනවා ඉතින් වෘත්ති ගැටලු ගණනාවක් තියෙනවා. දැන් අපි 13 වෙනිදා දැම්මා මම උදේ සාකච්ඡාවක් ෆූට් එකත් එක්ක මෙහෙදී. මොකද බාණ්ඩාගාර නිලධාරින් එන නිසා අපේ මට්ටමින් ඔබට ගිය ප්‍රශ්න වගේක් විසඳන්න. එක්සකටිව්සලට ප්‍රශ්නයක් තියෙනවා විශ්වවිද්‍යාලේ. ඊළඟට නන් ඇකඩමික්ස්ලට තිබෙනවා. මම ඔය ඔක්කොමත් එක්ක සාකච්ඡා කළා. අපෙන් එපිට ගිය කරුණු 13 වෙනිදා සාකච්ඡාවට භාජනය කළා තිනෝ. රිසර්ච් ඇලවුන්ස් එක ලබා දීම සඳහා අපි උපරිම උත්සාහය ආරම්භ තිනෝ. මම හිතනවා ඒක සාර්ථක වේවි කියලා. එතකොට එක්තරා විදිහක අස්සසිල්ලක් එනවා. ඊළඟට සබෝටිකල් ලීව් අරගෙන යන එයා පැසේජ් එක. ඒක ලබා දීම සඳහාත් අපි වැඩපිළිවෙලකට අවතීර්ණ වෙලා තිනෝ. අනිත් ඇලවුන්සස් එක නැත් අපි කටයුතු කරගෙන යනවා මේ වෙන අවස්ථාව වෙනකොට. ඉතින් විශ්වවිද්‍යාල පද්ධතියේ අපි ඉදිරියට යනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල ශක්තිමත් කරන ගමන් තමයි අපි අනිත් විශ්වවිද්‍යාලට අවසර දෙන්නේ. ඊළඟට යම් වෙනසකට භාජනය වේවි උසස් අධ්‍යාපන කොමිසමක්. ඒ යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාල නියාමනයක්, අනිත් පැත්තෙන් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනයක්, වෘත්ති අධ්‍යාපන නියාමනයක්. මේ හැම එකටම ක්වොලිටි ඇෂුරන්ස් ඇන්ඩ් ඇක්‍රිටේෂන් වෙනම ආයතනයක් වෙනවා. කොහොමද ඇක්‍රිටේෂන් එකයි ක්වොලිටි ඇෂුරන්ස් එකයි කරන්නේ? එතකොට තමයි ප්‍රමිතිය පවත්වාගෙන යන්නේ. ඉතින් මේ සඳහා මේ පාර්ලිමේන්තුවට අනපනත් රාශියක් ගෙන එන්න අපිත් අධිකරණ අමාත්‍යංශයත් කටයුතු කරගෙන යනවා.
අමාත්‍යතුමනි, දැන් ඔබතුමා බොහොම වගකීමෙන් ප්‍රකාශයක් කරා විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය, නිදහස් නිවහල් අධ්‍යාපන ක්‍රමය ආරක්ෂා කරමින් අනිත් ඔප්ෂන්ස් වලට අනිත් චොයිසස් ලබා දෙනවායි කියලා. මට ඔබතුමා පොඩ්ඩක් පැහැදිලි කරන්න, බඳවා ගන්න සිසු ප්‍රමාණය වැඩි කරලා බුද්ධිගලනය තුළින් ඉන්න ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, කතිකාචාර්යවරුන් රටා පැහැරලා යනකොට ටීචර් ස්ටුඩන්ට් ප්‍රොපෝෂන් එකේ වැඩිවීමක් සිදු වෙනකොට ඒ විතරක් නෙවෙයි උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදලුත් කප්පාදු වෙනකොට අනිවාර්යම කප්පාදුවක් වෙලා තියෙනවා. ප්‍රතිශතාත්මකව බැලුවොත් කරු අමාත්‍යතුමා කප්පාදුවක් සිදු වෙලා තිබෙනවා. අර ශිෂ්‍යෝ වැඩි වෙන ගානට ප්‍රතිපාදන වැඩි නොවන වෙන අවස්ථාවේදී කොහොමද ඔය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කරන්නේ?
ඔව්, ගරු කතානායකතුමනි, මේ මේකේ පෙන්නුම් කරන එකට එහා ගිය හෙඩ් ප්‍රොජෙක්ට් එක තියෙනවා. හරි, ඒවෙන් අපිට ප්‍රතිපාදන ලැබෙන තව එක වැඩි වෙනවා. දැන් විශේෂයෙන්ම මෙතන ඉන්නවා මුදල් රාජ්‍ය අමාත්‍යතුමා හිටිය සෙඹල පිටි මැතිතුමා. ලබන හෙට අනිද්දා වෙනකොට IMF එකේ ඊළඟ කොටස අනුමත වුණා. ඊළඟට අපේ බංකොලොත් භාවයෙන් මිදෙනකොට රිස්ට්‍රක්චර් එකත් එක්ක අපිට දැනට නැවතී තිබෙන ආධාර ටික නැවත එන්න පටන් ගන්නවා. ඊළඟට ඉන්වෙස්ට්මන්ට්ස් ටික එන්න පටන් ගන්නවා. දැන් ජයිකා, කොයිකා, සෞඩි ෆන්ඩ්, ක්වෙට් ෆන්ඩ්, හෙඩ් එක මේ ඔක්කොම වැඩි හරියක් එන්නේ උසස් අධ්‍යාපනයේ. ඒතර ඒවා නැවතුණා යම් යම් දේවල්. හැබැයි ඒවා ඉස්සරහට ගන්න තමයි ඇත්ත රටට පීඩනයක්, ජනතාවට පීඩනයක්, ටැක්ස් අය කරනවා. හැබැයි අනිත් පැත්තෙන් මෙතනින් ගොඩ නාවොත් මේ පැත්තෙන් එන ආධාරත් එන්නේ නැහැ. ඉතින් ඒක නිසාද ලෝක තත්ත්වයක් මේකත් එක්ක බැලුවාම අපි ඒ ප්‍රතිපාදන ඒවෙන් හොයාගෙන තමයි කරන් යන්නේ. මේ මංගාව තිනවා අවශ්‍ය ලේඛන සියල්ලම ඉදි ක්‍රීමින් පවතින ගොඩ නැගිලි. දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තට්ටු 18ක එක අවසන් කළා තිනවා. හැබැයි තව රුපියල් බිලියන 1.2ක් ඕනේ ෆර්නිෂින් වලට. මේන් ස්ට්‍රක්චර් එක ඉවරයි. සබරගමු විශ්වවිද්‍යාලයේ පළවෙනි බිල්ඩින් එකේ 90%ක් වඩා අවසන්. මිලියන 800ක් ඕනේ ඒක අවසන් කරන්න. රුහුණ මට ඒ විදිහට මෙතන ගණනාවක් තියෙනවා. මේ ටික මේවා සම්පූර්ණ අපි අවසන් කරනවා ඊළඟ අවුරුද්ද දෙක ඇතුළත. එතකොට ඔව් ටීචර්ස් ලාගේ අපි මං කැබිනට් පේපර් එක ඉදිරිපත් කරනවා 2500ක් බඳවා ගන්න ෆේස් අවුට් කරලා ගන්න මොකද එකපාරම් බැරි වුණා. හැබැයි ගරු කතානායක තුමනි, අපි ඩේටාබේස් එකක් හදලා තිනවා නැෂනල් සයන්ස් ෆවුන්ඩේෂන් එකේ. ඒකේ ඉන්නවා විද්‍යාර්ථින් 1200ක් අපේ රටේ හිටපු අය අවුරුදු 20-25 තිය කැනඩාව, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ඉංගලන්තය මේ වගේ රටවල ඉන්න ශ්‍රී ලංකන් ඇකඩමික්ස්. ඒගොල්ලන්ගේ ඩේටාබේස් එකක් තියෙනවා. ඒගොල්ලෝ කැමති සබර්ටිකල් ලීව් අරගෙන අවුරුදු දෙකක් කළා සේ. අපි ඒ කොලබරේෂන්ස් වලටත් දැන් යනවා. එතකොට අපිට අලුත් දැනුම, නව දැනුමත් එක්ක ඒගොල්ලන්ගේ සහයෝගයත් අපිට ලැබෙනවා. අපේ අපේ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලත් එක්ක එකතු වෙලා කටයුතු කරගෙන මේ වගේ කටයුතු රාශියක් මේ ළඟදී අපි ආරම්භ කළා තිනෝ.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය මොකක්ද?
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න ආරම්භ කිරීම සඳහා දැනට යෝජනා කීපයක් ඇවිල්ලා තිනවා. ඒ සඳහා අවශ්‍ය වන්නා වූ පසුබිම අපි සකස් කරන්න ඕනේ. ඉතින් ඒකට යම් කාලයක් ගත වෙවි. නෛතික වශයෙන් ඒවා විසඳ ගන්න තිනවා. හැබැයි මේ අපේ MBBS එක නෙවෙයි. දැන් ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලෝ එවන අපි තුමු බර්මින්ග්හැම් යුනිවර්සිටි. ඒගොල්ලන්ට එල්ල ෆැකල්ටි එකක් පටන් අරගෙන අපි හිතමු ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ඩිග්‍රී එක ඔෆර් කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට තියෙන ඇක් 16 එකේ ඒ කාලේ තිබුණේ ඒකට අද වෙනස් කරලා තිනව නම ඒකට පෙනී ඉඳලා හිටන් මෙහෙ ප්‍රැක්ටිස් කරමු නැත්නම් ඒ යන්න පුළුවන් ඉතින් ඒ ඔප්ෂන් එක දෙනවා හැබැයි අපේ තියෙන MBBS එක අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් අපි ඒ විදිහට ශක්තිමත් කරලා ඉස්සරහට අරගෙන යනවා මං ගිය සුමාන කිව්වා එක ශිෂ්‍යයෙකුට වියදම් වෙන මුදල වෛද්‍ය ශිෂ්‍යෙකුට ලක්ෂ 58ක් වියදම් වෙනවා 2400ක ඉන්ටෙක් එකක් තියෙනවා ඊළඟට වෙට් තමයි වැඩිම 9
මිලියන්
ඩෙන්ටල් 8 මිලියන් දැන් බලන්නකෝ ඒ ඉතින් ඒ නිසා ඒ ඒ විදිහට අපි ඒ කටයුතු කරගෙන යනවා දැන් විශ්වවිද්‍යාල පිළිබඳව උසස් අධ්‍යාපනය අපේ රාජ්‍ය ඇමතුමත් ඉන්නවා ඊළඟට වෘත්ති අධ්‍යාපනය සම්බන්ධයෙන් අපි 2023 වෙන්කර මුදලට වැඩි මුදලක් වෙන් කළා තිනවා අපි ඒක තව ශක්තිමත් කළා තිනවා අපි නවීකරණය කළා තිනවා පාඨමාලා නයිටා VTA ටෙක්නිකල් කොලෙජස් ඊළඟට අපේ රෙජිස්ටර් වෙලා තිනවා විශේෂයෙන්ම දැන් භාෂා වලට ඉල්ලුම තිනවා ජපන් භාෂාව කොරියන් භාෂාව චීන භාෂාව ඊට පස්සේ නර්සින් කෙයා ගිවර්ස් ඉතින් ඒවැයි විශාල වැඩපිළිවෙලක් අපි කරන් යනවා විතරක් නෙවෙයි මේ ඩ්‍රෝන් පයිලට්ලත් පළවෙනි බැච් එක දැන් ට්‍රේන් කරලා ඉවර වෙනවා අපි මම දැක්ක මේ ළඟදී ප්‍රවෘත්ති වලට පෙන්නනවා මේ දඹුල්ල ප්‍රදේශයේ වෙල්යායක තෙල්ලිසීමකලේ ඩ්‍රෝන් යන්නේ ඉතින් ඒක නිකන් කරන්න බෑ ඒකට එයාර්ෆෝස් එකේ අනුමැතිය ගන්න ඕනේ සිවිල් ඒවිෂන් ඒව ඔක්කොම අපි කරලා තියෙනවා පළවෙනි බැච් එක දැන් පාස් අවුට් වෙනවා අපි ඒ විදිහට ඉතින් ඩ්‍රෝන් පයිලට් එක කෘෂිකර්ම විතරක් නෙවෙයි අපි වෙනත් කටයුතු වලටත් මේක යොදා ගන්නවා ෆිල්ම් ඉන්ඩස්ට්රි ෆිල්ම් AI ඔය කොමත් එක්ක ඉතින් ඒ නිසා අපි එතෙන්ට ගිහිල්ලා තිනවා ඉතින් මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නැහැ ගරු කථානායකතුමනි මේ සියලු කරුණුත් එක්ක මම මේ අමාත්‍යංශය බාර ගන්නකොට UNESCO එකේ සමාජික මුදල් ගෙවලා තිබුණේ නැහැ අහිමි වෙන්න ගියේ ඔව් පස්සේ ඒ මුදල් ගෙවලා විතරක් නෙවෙයි මට පුළුවන් කම ලැබුණා රටවල් 144ක අවධානය අරගෙන එයාගේ ඡන්ද ටික ගන්න UNESCO බෝඩ් එකට තරම් කරලා එතන ජයග්‍රහණය කරන්න ඔබතුමන්ලගේ ආශිර්වාදයත් මට ලැබුණා ඒ විතරක් නෙවෙයි Commonwealth of Learning රටවල් 55ක් තියෙනවා Commonwealth එකේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සමාජික රටවල් ඒගොල්ලන්ගේ ප්‍රධාන ආයතනයක් තමයි COL එක කෝල් එක Commonwealth of Learning වැංකුවවල තියෙන මුලස්ථානයේ ඒකේ ඩිරෙක්ටර් බෝඩ් එකටත් මාව පත් කළා ඉතින් මේ තනතුරේ මම හිටියත් නැතත් ඊළඟ අවුරුදු 4 සඳහා Commonwealth of Learning එකෙත් UNESCO එකෙත් බෝඩ් එක නියෝජනය කරන්න අවශ්‍ය අවස්ථාව ජාත්‍යන්තර වශයෙන් ලබාගෙන දුන්නා එපමණක් නෙවෙයි මම සාකච්ඡා තිබ්බා චීන අධ්‍යාපන ඇමතුමත් එක්ක පාකිස්තානයේ අධ්‍යාපන ඇමතුමා නේපාලයේ අධ්‍යාපන ඇමතුමා ඉතාලියේ අධ්‍යාපන ඇමතුමා මොකද ඉතාලියේ විශාල පිරිසක් ශ්‍රී ලාංකිකයින්වල් ප්‍රශ්නයක් තියෙනවා එහින් අවේ ශ්‍රී ලාංකිකයින්ට එහෙ විභාගයේ මෙහෙ හඳුනා ගැනීම මෙහෙ විභාගයේ එහෙ හඳුනා ගන්නවා තියෙන නම ස්කිල්ස් සෙක්ටර් එක ඉතින් ඒක අපේ MU එක ළඟදී අසං කරනවා ඊළඟට ප්‍රංශයේත් එක්ක MU එක අසං කරනවා රුසියාවත් එක්ක අසං කරනවා ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ඇමතුමා හම්බුණා මොකද අපිට ඕනේ කරනවා ඕස්ට්‍රේලියාව වගේ එඩියුකේෂන් හබ් එකක් බවට ලංකාව ඊළඟ අවුරුදු 5 තුල ඇති කරන්න නව අධ්‍යාපන සංස්කරණ සහ මේ වැඩපිළිවෙලත් එක්ක ඒ නිසා ගරු කථානායකතුමනි අවුරුදු එකමාරක් තුල මම හිතනවා අතපසු වෙච්ච වැඩ කාලිනව ආපු අලුත් අභියෝග මේ සියල්ලත් එක්ක මේ අධ්‍යාපන අමාත්‍යංශය පවත්වාගෙන යාම සඳහා අපේ ලේකම්තුමා ඇතුළු අතිරේක ලේකම්වරු අධ්‍යක්ෂකවරු පළාත් ලේකම්වරු අධ්‍යක්ෂකවරු ආණ්ඩුකාරතුමන්ලගේ සහයෝගය අපි ලබා ගත්තා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ෆූටා එක අනිකුත් වෘත්ති සමිති අධ්‍යාපන ශිත්‍යයේ වෘත්ති සමිති බොහොම සුහදව කටයුතු කරගෙන යනවා මම සතියක් තුල සාකච්ඡාවක් දෙනවා ඉල්ලපු ගම සාල වෘත්ති සමිති සංඛ්‍යාව ඊළඟට විශේෂයෙන්ම අපිට තව ප්‍රධාන එකක් විශ්න ගන්න තියෙනවා ඊයේ තිබිච්ච නඩුව නැවත කල් ගියා ජනවාරි 11ට අර සංවර්ධන නිලධාරීන් විභාගයේ තියලා ගුරුසියා ව්‍යවස්ථානුව බඳවා ගැනීම මම හිතනවා අපිට එදා වෙනකොට ඒක විශ්න ගන්න පුළුවන් වෙයි කියලා ඔව්
ඔබට කමන්නේ නැද්ද
කමන්නේ
නැහැ
ගරු අමාත්‍යතුමනි මම පාසල් ශිෂ්‍යයෙම තවත් පැතිකඩකට ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි මම දන්නවා ඔබතුමාත් ක්‍රිකට් ලෝලියෙක් අපේ ක්‍රිකට් ලෝලියෙක් අපි හැම
වෙලාවට ඔබතුමා මතක් කළේ
වලට ආදරය කරන අය ඔබතුමා දකින්න ඇති මේ 70 දශකයේ 80 දශකයේ සහ මං හිතන්නේ 90 මුල් භාගයේ වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දිය පොදේ දූපත් කණ්ඩායම අත වශයෙන්ම වර්ල්ඩ් ක්‍රිකට් ඩොමිනේට් කරා ඉතින් අත වශයෙන්ම ඒ අයගේ තිබුණ අර පාසල් මට්ටමේ සිට ප්‍රාථමික මට්ටමේ සිට ක්‍රිකට් ඩෙවලොප්මන්ට් වැඩසටහනක් අත වශයෙන් ඔබතුමා දන්නවා වෙස්ට් ඉන්ඩීස් කිව්වහම ඔය බාබේඩොස් ගයානා ජමේකා වින්වර්ඩ් අයිලන්ස් ලීවර්ඩ් අයිලන්ස් මේ අනාදී වශයෙන් අර දූපත් ගණනාවක් එකතු වෙලා තමයි මේ වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් හැදුනේ අත වශයෙන්ම ඔය දූපත් අතර ලොකු රයිවල්රි හෙකුත් තිබුණා. ඒ කොච්චර රයිවල්රි තිබුණත් ඒ අය ඉතාමත්ම ප්‍රශස්ත අන්දමට ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න කටයුතු කරා. දැන් මම ඔබතුමාගෙන් අහන්න කැමති අධ්‍යාපන ඇමතිතුමා හැටියට ඇත්ත වශයෙන්ම අපි සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරන්නට මේ පාසල් මට්ටමට යනකොට ක්‍රිකට් ක්‍රීඩා ශාස්ත්‍රය තුළ අතිශය උනන්දුවක් තිබෙනවා අපේ රටේ දූ දරුවන්ගේ. හැබැයි සම්පත් පැත්තෙන් ඉතාමත්ම පහළ තත්ත්වයක තිබෙන්නේ. ඉතින් ඔබතුමා හොඳින් දන්නවා මේ මොහොත වෙන විට ඇත්ත වශයෙන්ම ඔඩිට් රිපෝර්ට් එකනොත් ඒ වගේම විවිධ වාර්තා තුළින් කුසලා සරෝජනී වාර්තාව තුළින් ඒ වගේම චිත්‍රසිරි වාර්තාව ඇතුළු හැම වාර්තාවක් තුළින් බොහොම පැහැදිලිව පෙන්වලා තිබෙනවා මේ රටේ ශ්‍රී ලංකා ක්‍රිකට් අන්ත දූෂිතයි. ඒතර ඔබතුමත් අපිත් දෙගොල්ලොම එකට එක්කහු වෙලා යෝජනාවක් ඉදිරිපත් කරලා ස්ථිර කරලා අපි කිව්වා වහාම මේ දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනස් කරලා අලුත් ක්‍රමයකට ගිහිල්ලා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් සතු මේ විශාල ධනස්කන්ධය අපේ රටේ පාසල් ක්‍රිකට් ශාස්ත්‍රයේ ඉඳලා පාසල් ක්ලබ් එක පළාත දිස්ත්‍රික්කයේ මේ හැම දෙයක්ම දියුණු කරන්නට මේ වටිනා සම්පත් මේ අරමුදල් මේවා ඩොලර් කෝටි ප්‍රකෝටි ගණන් මේ ඔක්කොම ගරු අමාත්‍යතුමනි මේගොල්ලෝ සමහර විට මේ වැරදි අර්ථකථනයක් පෙන්වන්න හදනවා මේවා ICC එකේ සල්ලි ඒ නිසා මේවා ඔඩිට් වෙන්න ඕනේ ICC එකෙන් කියලා. ඒක වැරදි. මේවා අපේ රටට ලැබුණු සල්ලි අපේ රටේ නිදහස් අධ්‍යාපනය තුළ බිහිවුණු ක්‍රිකට් ක්‍රීඩකින්ගේ දක්ෂතාවය කුසලතාවය නිපුණතාවය හැකියාව නිසා අර අර්ජුන රණතුංග ප්‍රමුඛ අර වීරයෝ කණ්ඩායමට සූරයෝ කණ්ඩායමට 96 ලෝක කුසලානේ දිනාගන්නට පුළුවන් වුණ නිසා ඒ දිගටම ලැබෙන සල්ලි එවන් අහන්න කැමති ඔබතුමාගෙන් ඔබතුමත් එකඟ වුණා මේ හැම දෙනාම එකඟ වුණා ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂිතයි කියන එකට කතානායකතුමත් එකඟ වුණා මේ යෝජනාව ඒකමතිකව සම්මත කරගත්තා. ඉතින් මේ දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තියෙන ඒ මහා මුදල් සම්පත ඇයි අපේ පාසල් පද්ධතියේ ක්‍රිකට් දියුණුවට මැටින්ස් ටික ලබා දෙන්න, සිමෙන්ට් සයිට් විකට්ස් ටික ලබා දෙන්න, ඇයි ග්‍රවුන්ඩ්ස් ටික දියුණු කරන්න, ඇයි ඒවට යොමු කරන්නේ නැත්තේ? මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ සල්ලි තියන්නේ මේ පොඩි කොට්ටාසයකට පිටරට සවාරියන්නද, හොරා කන්නද, විදේශීය බැංකු ගිණුම් වල ඒ මුදල් රඳවා පවත්වා ගන්නද කියලා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි.
දැර විනාඩි 500 ගන්නට ওই ටිකත් එකතු වෙනවා. ක්‍රිකට් ගැන කතා කරපු. කොහොම වුණත් ගරු කතානායකතුමනි, මම අවධානයේ මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ ප්‍රශ්නේ මතු කළාට. අයවැය කතාවේ ජනාධිපතිතුමාගේ 55 වෙනි යෝජනාව තමයි ක්‍රිකට් සංවර්ධනය. ඒ සඳහා පාසල් ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධනට රුපියල් බිලියන 1.5ක් වෙන් කළා තිනෝ. මේ වෙනකොට පාසල් ක්‍රිකට් සංගමේ සභාපතිතුමයි දැනට රාජකීය විද්‍යාලයේ ඉන්න විදුහල්පතිතුමා වත්වේවා මහත්මයා එතුමා පාසල් ක්‍රිකට් සංගමේ යෝජනාව අපිට එවලා තියෙනවා. ඒ නිසා ජනවාරි මාසෙ ඉඳලා ක්‍රිකට් ICC මොකද ක්‍රිකට් ආයතනයේ ඉන්න සල්ලි කොහොම වුණත් මේ ආයෙම වෙන් කළ තියෙන මුදල පාසල් ක්‍රිකට් දියුණු කිරීම සඳහා අපි යොදවනවා. ඊට අමතරව අපි බලනවා ඉස්සරහ මොන වෙනස්කම් වේද කියන එක අපි දන්නේ නැහැ. නමුත් ඒනුත් ඒ අදහස් ටික ගන්න අවසාන වශයෙන් කියනවා නම් අයවැය යෝජනාවල 18 ඊළඟට 19 ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ පිහිටවීම අපි පීට 19 මේකතු කරලා රුපියල් බිලියනයක් වෙන් කළා තිනෝ. ඊළඟට නව තාක්ෂණ විශ්වවිද්‍යාලය IIT එක මම සඳහන් කළා. රාජ්‍ය නවන විශ්වවිද්‍යාලවලට විශ්වවිද්‍යාල තත්ත්වයට ගෙනීම, ඊළඟට කොමිසම් 3ක් පත් කිරීම, ඊළඟට පළාත් සභා සඳහා වෘත්ති අධ්‍යාපනයේ තොරතුරු තාක්ෂණ පුහුණුව, තරුණා වැඩිහිටි අධ්‍යාපනයේ 27 මේ දිගටම තින්නේ 22 ඉඳලා මේ කරුණ ටික සැමට ඉංග්‍රීසි 29 සුරක්ෂා වැඩසටහන මේ ආදි වශයෙන් අයවැය කතාවේ තිච්ච සෑම කරුණකටම අවධානය යොමු කළා තමයි අපේ සැලසුම් සකස් කළා තින්නේ. ඒ වගේම උසස් අධ්‍යාපන නිසා වෘත්ති අධ්‍යාපන නිසා ගරු කතානායකතුමනි මේ කාල වේලාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් විවාදයේ තුලදී යම් යම් කරුණු පැන නගිනවා නම් මට ඒකට පිළිතුරු දෙන්නත් පුළුවන්. ඒ අවස්ථානුකූලව ඊට අමතරව අපේ රාජ්‍ය අමාත්‍යතුමන්ලා සහ අනිත් මන්ත්‍රීතුමන්ලා ඒ අය දැනුවත් කිරීමත් අපි කළා. ඒ දැනුවත් කිරීමත් එක්ක සාර්ථක විවාදයකට සම්බන්ධ වෙන්න පුළුවන්. මම ස්තුතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමාට මේ අධ්‍යාපනයේ විවාදය ඉහළ ප්‍රමිතියකින් ආරම්භ කිරීම සහ පදනම දැමීම සම්බන්ධයෙන්.